සමනාස අද අපි සෙනසුරාදා රාත්‍රියේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. අදත් අපේ ධර්ම සාකච්ඡාව සඳහා අපට අනුශාසකත්වයෙන් මඟ පෙන්වන අපේ පින්වත් අවසරයි කුකුත්නේ සුභසි සමනාසේව අපි තාම මෙච්චෙන් මෙත්තව පාද නමස්කාර පූර්වක පිළිගන්නවා. එන්න සාමිනාංශ අපි සතර සතිපට්ඨාන භාවනාව ගැන තමයි මේ වර්ෂයෙන් සාකච්ඡා කරගෙන ආවේ. මේ අදාපද කියන්නේ ධම්මානුපස්සනා කොටසේ අවසානම අධීර හැටියට සැලකෙන ආර්ය සත්‍යයන් පිළිබඳ සාකච්ඡාවේ සමුදය සත්‍ය ගැන කතා කරා. මේ සත්‍ය අධි දුක්ඛ සත්‍ය ගැන කතා කරා. අද තියෙන අපට සමුදය ආර්ය සත්‍ය ගැන කතා කරන්නේ ස්වාමීන් වහන්සේ තණ්හාව ගැන සමුදය සත්‍ය කියලා කිව්වම අපි දන්නවා දුක ඇතිවීමට හේතුව තණ්හාව කියලා කියන අප දේශනා කරා. එතකොට ස්වාමීන් වහන්සේ ජයනාගේ දේශනා කරේ මේ තණ්හාව කියන්නේ අනුසය ධර්මයක් හැටියට. එතකොට ඒක අපිට ස්වාමීන් වහන්සේ අඳුනා ගන්න ඉතාම අපහසුයි. ඒ කාරණේ අපි අඳුනා ගන්න මේ උදාහරණ උපමා භාවිත කරන බුදුරජාණන් වහන්සේ උදාහරණ උපමා ගොඩක් ගන්නකොට දේශනා කළේ කියනවා. ඒකට හොඳම උදාහරණයක් හැටියට අපිට දකින්න තියෙනවා. සිංහෙකුට ගලක් ගැහුවොත් සිංහයා හොඳට පරීක්ෂා කරන බලනවා කවුද මට මේ ගල ගැහුවේ. පරීක්ෂා කරන බලලා ඒ ගල ගන්න විනාශ කරනවා. සිංහයා කල්පනා කරන්නේ නෑ ජීවත් වෙනවටින් අත ආයින් ගල් ගන්නවා. එනිසාම යා විනාශ කළොත් අපට ගල් ගහන කෙනෙක් නෑ කියලායි එයා ඒ ගල ගහන කෙනාව විනාශ කරන්නේ. බල්ලෙකුට ගලක් ගැහුවොත් එහෙම නෙවෙයි ඌ ඒක හපා හපා ඉන්නා නිසා ගල ගහපු කෙනාව බයල හපන්නේ නෑ. අන්න ඒ නිසා ස්වාමීන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මේ ප්‍රශ්නේ ඇති වෙන ස්වභාවය තේරුම් ගන්න ඒ ප්‍රශ්නය අඳුනගෙන ප්‍රශ්නය ඇති වෙන හේතු නැති කරන්නේ දුර ප්‍රශ්නය අපිට निराකරණය කරගන්න පුළුවන්. ඒ නිසා සම්මාත අපට උත්තර කළ දෙන්න මේ සම්බුද්ධ ආර්ය සත්‍ය කියන්නේ කොහොමද ඒ සම්බුද්ධ ආර්ය සත්‍යයේදී තණ්හාව කිවදැරෙන්න ඒ තණ්හාව අපි දුරු කරන්න කෙසේ කටයුතු කළ යුතුද කියලා.
තෙරුවන් සරණයි හැම දිනාටම. අද දවසේත් අපි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. සුපුරුදු පරිදි අපේ හාමුදුරුවෝ මූලික වශයෙන් අද දවසේ නිමිත ධර්ම කාරණේ සිහිපත් කරන්නට යෙදුනේ මහා සතිපට්ඨාන සූත්‍රයේහි ධම්මානුපස්සනාවෙහි චතුරාර්ය සත්‍ය කාණ්ඩේ දෙවනි ආර්ය සත්‍ය සමුදය ආර්ය සත්‍ය. එතකොට බුදුරජාණන් වහන්සේ එහිදී පැහැදිලි කරන්නේ කතමංච භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගත තත්‍ර තත්‍රාභිනං යතිදං කාම තණ්හා භව තණ්හා විභවත. ඔය විදිහටයි තථාගතයන් වහන්සේ මූලික වශයෙන් ඒ කාරණේ පැහැදිලි කරන්නේ. කතමංච භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. මහණෙනි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ කුමක්ද? යායන් තණ්හා පෝනෝ භවිකා. යම් මෙබඳු තණ්හාවක් තිබේද ඒ තණ්හාවේ ස්වභාවය කෙසේද? පෝනෝ භවිකා. පුනර්භවයේ ඇති කරන ස්වභාවය. ඊළඟට නන්දි රාග සහගත. ඇලෙන ස්වභාවයෙන් යුක්තයි. තත්‍ර තත්‍රාභිනන්දිති. ඒ ඒ තන ඇලෙනවා. ඒ ඒ තන පැටලෙනවා. ඒ ඒ එන එන අරමුණ ග්‍රහණය කර ගන්නා ගතියෙන් යුක්තයි. එතකොට මෙබඳු ස්වභාවයෙන් යුක්ත වූ තණ්හාව තුන් ආකාර වෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන්. එතකොට මේ තණ්හා මේ තුන් ආකාරයකින් ක්‍රියාත්මක වෙන තණ්හාව තමයි දුක ඉපදවීමේ ප්‍රධාන හේතුව හැටියට තථාගතයන් වහන්සේ දක්වන්නේ. දැන් අපි පහුගිය සතියේ සාකච්ඡා කළා සංකිට්ඨේන පංච පාදානස්කන්ධ දුක්ඛ සංක්ෂිප්ත වශයෙන් ගත්තහම පංච පාදානස්කන්ධය තමයි දුක වෙන්නේ. උපාදානය කියලා කියන්නේ දැඩිව ග්‍රහණය කර ගැනීම, දැඩිව අල්වා ගැනීම. එතකොට සැබවින්ම නම් සත්‍යය මරණයටපත් වෙනකොට මේ නාම රූප ධර්මයන්ගේ පැවැත්ම එතනින් අහෝසි වෙන්නට අවශ්‍යයි. මොකද සංස්කාර ධර්මයන් අනිත්. නමුත් අනිත්‍ය වූ පමණට, මරණය සිදු වූ පමණට අහෝසි නොවි යලිත් හටගන්නේ. ඒ හටගැනීමේ කැමැත්ත අපි තුල පවතින නිසා. එතකොට මේ කැමැත්ත ප්‍රධාන වශයෙන් හඳුන්වනෝ භවතණ්හාවයි කියලා. භවතණ්හාව කියලා කියන්නේ ඊළඟ භවයක උපදින්නට ඕන කියන අපේක්ෂාව නෙමෙයි. මරණ මොහොත වෙනකොට ප්‍රතජන සත්‍යයට තවම ජීවත් වීමේ කැමැත්ත අහෝසි වෙලා නැහැ. ඒ නිසා මරණ මොහොතේදී පවා තවදුරටත් ජීවත් වෙන්න, තවදුරටත් රැකෙන්න, තවදුරටත් රැඳී සිටින්නට ප්‍රතජන සත්‍යය වෑයම් කරා. එතකොට මේ උනන්දුව නිසා, මේ අවශ්‍යතාවය තවමත් මනස ඉතිරි වෙලා තියෙන නිසා අර නාම රූප ධර්ම නිරුද්ධ වුණාට ඒ පැවතීමේ කැමැත්ත හේතු කොටගෙන යලිත් වරක් අපේ විඥානය තව තැනක ජනිත වෙනවා. ඒතර ඒ ජනිත වීම තමයි ප්‍රතිසන්දිසිතයි කියලා හඳුන්වන්නේ. ඒතර ප්‍රතිසන්දිසිත ජනිත වෙනකොට තෘෂ්ණාව භවතණ්හාව නිසා තමයි නැවත භවයක එල්බගන්නේ. හැබැයි එල්බ ගන්නා තැන කොතනද කියලා තීරණය වෙන්නේ කර්ම ශක්තියත් එක්කලා. මේක ඊටාම ප්‍රවේශමෙන් තේරුම් ගන්නට ඕන. කර්ම ශක්තියට පුළුවන්කමක් නැහැ අපිව තවත් භවයක උපද්දවන්න. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ දුක් උපදවීමේ හේතුව කර්මයයි කියලා. නෑ, එහෙම දේශනා කරන්නේ නෑ. මේ දුක උපදවීමේ දුක්ඛ සත්‍ය හැටියට මුලින් දේශනා කරලා ඊට පස්සේ එහි සමුදය හැටියට, එහි හේතුව හැටියට, එහි මූලය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තණ්හා. එතකොට තණ්හාව නිසා හටගන්නවා, තණ්හාව නිසා නැවත අල්ලා ගන්නවා. අල්ලා ගන්නා තැන කොතනද කියලා තීරණය වෙන්නේ කර්ම ශක්තියත් එක්ක. අපි උදාහරණයක් සරලව ගත්තොත් අපි හිතමු අපි ගල් කැටයක් උඩ ගන්නවා. ගල් කැටයක් උඩ දැම්මට පස්සේ ඒ ගල් කැටේ බිමට වැටෙන්නේ මේ පොළව සමග තියෙන ගුරුත්වාකර්ෂණ සම්බන්ධතාව. එතකොට උඩ දාපු ගල් කැටයක් අපි පොළව සම්බන්ධව, පෘථුවිය සම්බන්ධව කල්පනා කරලා බැලුවොත් උඩ දාපු ගල් කැටයක් ඒකේ ස්කන්ධය අනුව, බර අනුව යම් ප්‍රමාණයක වේගයකින් බිමට වැටෙනවා. දැන් ওই වැටෙනකොට අතරමඟදී ඒකට යම්කිසි බාධකයක් පැමුණුනොත් ඒ අවස්ථාව වෙනකොට අපි කුඩයක් ඉහළගෙන ඉන්නවා. එතකොට ඉහළගෙන ඉන්න කුඩේ අර ගල් කැටේ වැදුනන් පස්සේ ඒ වැදෙන ස්වභාවයත් එක්කලා යම් දිශාවකට ඒක විසිරෙනවා. දකුණු පැත්තට වීසි වෙනවද, වම් පැත්තට වීසි වෙනවද, ඉදිරිපසට වීසි වෙනවද, පිටුපසට වීසි වෙනවද කියලා තීරණය වෙන්නේ අර කුඩේ හැපෙන හැඩෙත් එක්කලා තමයි තීරණය වෙන්නේ මොන පැත්තටද වීසි වෙන්නේ. එතකොට ගල ඉහළ දාපු ගල බිමට වැටෙනවා කියන එක කොහොමද සිද්ධ වෙනව? හැබැයි ඒක දකුණටද, වමටද, ඉදිරියටද, පිටුපසටද වීසි වෙන්නේ කියලා තීරණය වුණේ අර කුඩේ කවර පැත්තකද හැපෙන්නේ කියන කාරණයත් එක්කලා. එතකොට කුඩේ විසින් නෙමෙයි ගල බිමට දැම්මේ. ගල බිමට දැම්මේ මේ ගුරුත්වාකර්ෂණයත් එක්කලා ඉහළට දාපු ගල බිමට වැටුණා. ඒක ස්වභාවයෙන් සිද්ධ වුණා. එතකොට ඒ සිද්ධ වුණු කාරණේට අර විදිහට අර කුඩය අල්ලනකොට, එහෙම නැත්නම් කුඩේ හැපෙනකොට ඒක හැපෙන විදිහත් එක්කලා තමයි මේක වැටෙන්නේ කොතනද කියන එක තීරණය වුනේ. අන්න ඒ වගේ තමයි භවතණ්හාව නිසා තමයි අපි යලිත් ආත්ම භාවයක එල්බ ගන්න. එහෙම නැත්නම් ප්‍රතිසන්දිය හැටියට අපි තව තැනක තවත් අරමුණක් ගනිමින් ප්‍රතිසන්දි සිතක් ජනිත වෙන්නේ. ඒ ජනිත වෙන ප්‍රතිසන්දි සිත මනුෂ්‍ය ලෝකයේද, දිව්‍ය ලෝකයේද, තිරිසන් ලෝකයේද, ප්‍රේත ලෝකයේද, නිරයද, මේ කවර තැනකද කියලා තීරණය වෙන්නේ එතනට බලපාන කර්ම ශක්තිය අනුව. අර ගන්නා අරමුණ මත තමයි ඒ කර්ම ශක්තිය තීරණය වෙන්නේ. එතකොට ඒ කර්මයට අනුරූපව සුගතියක හෝ දුගතියක උත්පත්තිය හැබැයි උපදින්නේ තණ්හාව නිසා. දැන් මේ කාරණේ හරියට නැවත නැවත අපි මේ පැහැදිලි කරන්නේ කුමක් නිසාද? බොහෝ දෙනා මේ කාරණේ පටලව ගන්නවා. එක් වෙලාවකට ඇතැම් ස්වාමින් වහන්සේලා පවා පැහැදිලි කරනවා, හුඟක් කුසල් දහම් කළොත්, ප්‍රබල කුසල් කළොත් ඒක සසර දිග්ගැස්සෙන්නට හේතුවක් වෙනවා කියලා. එහෙම බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරන්නේ නැහැ. කුසල් කිරීම, පින්කම් කිරීම සසර දිග්ගැස්සෙන්නට හේතු වෙනවා කියලා දේශනා කරන්නේ නැහැ කොතනකවත්. මොකද සසර නැවත නැවත එල්බ ගැනීමේ ප්‍රධාන හේතුව කර්මය නොවන නිසා. එතකොට මේ විදිහට කුසල් කළාම ඒතනත්තාගේ භව ගමන දිග්ගැස්සෙනවා නම් එහෙමනම් අකුසල් කළාම ඔච්චර දිග්ගැස්සෙන්න ඕන. එතකොට අඟුලිමාල කුමාරයා වගේ මේ ජීවිතේම මනුෂ්‍ය ඝාතන කොච්චර කරගත්ද? එතකොට ඒකෙන් සසර දිග්ගැස්සෙනවා නම් කොච්චර දිග්ගැස්සෙන්න ඕන? එතකොට ඒ කර්මය එහෙමම තිබියදී තණ්හාව නැති කරපු ගමන් අර කර්මයට මේ ජීවිතේ විපාක දෙන ප්‍රමාණය විපාක දෙන්න පුළුවන්. එතනින් එහාට ඒ කර්මයට කරන්න දෙයක් නැහැ. තණ්හාව අහෝසි කරපු ගමන් අර කර්මයන්හි නැවත ජනනය කරන්නට හේතු වෙන ජනක කර්ම ශක්තිය ප්‍රතිසන්දි ශක්තිය සම්පූර්ණයෙන් අහෝසි කරනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ සම්බන්ධව හඳුන්වනකොට දේශනා කරන්නේ තේ කීන බීජා අවිරුල් හිච්ඡන්ද කීන බීජ කියලා කියන්නේ බීජ ශක්තිය නැති කරලා. ඒ කියන්නේ යම් පැලෑටියක් පැලවෙන්නට හේතු වෙන්නේ යම් බීජයක පවතින මූල ශක්තියෙන්. එතකොට ඒක අහෝසි කළාට පස්සේ ඒක නැවත පැලවෙන්නේ. අපි හිතමු පොල් ගෙඩියක් ගමු. ඒ පොල් ගෙඩිය ලොකුවට තිබුණා වුණාට ඒ පොල් ගෙඩිය පැලවෙන්නට හේතු වෙන්නේ පොල් ගෙඩියේ අර ඇස්ස පැත්තේ එක ඇස්සක තියෙන පුංචි තුඩක් වගේ පොඩි කෑල්ලක්. එතකොට ඒ කෑල්ල ගලවලා ඉවත් කළොත් ආයේ ඒ පොල් ගෙඩිය හොඳට ලස්සනට තිබ්බයි කියලා ඒක පැලවෙන්නේ නැහැ. මත් තියනවා, පොලුත් තියනවා. නමුත් බීජ ශක්තිය අහෝසි කරනවා. ඊළඟට වී ඇටයක් ගත්තාම වුණත් ඒ වී ඇටේ මුල පැත්තේ තියෙනවා තුන්චි තුඩක් වගේ පොත්ත ඉවත් කරලා බැලුවෙන් පස්සේ ඒ තුඩ අයින් කළොත් ඒ වී ඇටේ තවදුරටත් පැලවෙන්නේ නැහැ. අන්න ඒ වගේ රහතන් වහන්සේ භව නෙත්‍ය කියලා කියන්නේ ඊළඟ භවයකට සම්බන්ධ කරන මේ භව තණ්හා. ඒ භව තණ්හාව සම්පූර්ණයෙන් නැති කළාට පස්සේ උන්වහන්සේ తත්‍ර తත්‍රාభిනන්දිනි ඒ තන ඇලෙන ගතිය සම්පූර්ණයෙන් අහෝසි කරනවා. එතකොට උන්වහන්සේට අවශේෂ කර්ම කොතෙක් තිබුණා වුණත් නැවත භවයක ජනිත කරන්න විදිහක් නැහැ ඒ භව තණ්හාව නැති නිසා. ඊළඟට මේ කියන භව තණ්හාව ඇතිවීමේ අවශේෂ ආසන්න හේතුව තමයි කාම තණ්හාව. කාම තණ්හාවයි කියලා කියන්නේ මේ ඉන්ද්‍රියන්ගෙන් අත්විඳින්නා වූ දේවල් වලට තියෙන ප්‍රියශීලී ගතිය. ඇසින් දකින දේ, කනින් අහන දේ, නාසයෙන් ආග්‍රහණය කරන දේ, දිවෙන් රස විඳින දේ, කයින් ස්පර්ශ කරන දේ, මනසින් අරමුණු කරන දේ කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන් ගන්නා වූ ආරම්මණයන් කැමති වෙන ගතිය තමයි කාම කියලා. ඒතර කාම තණ්හා කියලා කියන්නේ ඒ කැමති වෙන අරමුණු නැවත නැවත අපේක්ෂා කරනවා, බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන ගතිය ඒතනත්තාට මේවාෙහි වටිනාකමක් ආස්වාදයක් තියනවා කියලා හිතන්නට පෙළඹෙන ගතිය තමයි තවදුරටත් ජීවත් වෙන්න ඕනේ කියන හැඟීම ජනිත කරන්නේ. දර භව තණ්හාව ඇති වෙන්නේ කාම තණ්හාව හේතු කොටගෙන. කාම තණ්හාව තමයි ඒකේ පදනම වෙන්නේ. දර මේ සංස්කාර ධර්මයන් පිළිබඳව කාම තණ්හාව ඇති වෙන්නේ කුමක් නිසාද? අවිද්‍යාව නිසා. සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව, අසාර බව පැහැදිලිව නොඇතහෙන නිසා, යථාර්ථයේ නොඇතහෙන නිසා දැන් අපි පසුගිය සතියේ කතා කළේ සංස්කාර ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණ. ඒ දුක්ඛ ලක්ෂණේ පැහැදිලිව නොපෙනෙන තාක්කල් පුද්ගලයා උත්සාහ කරනවා මේ සංස්කාර ධර්මයන් ලං කරගන්නට පවත්වන්න. එතකොට එතනත්තාට හිතෙන්නේ සංස්කාර ධර්මයන් පැවතීම දුකක් හැටියට නෙමෙයි, සංස්කාර ධර්මයන් නැතිවීම තමයි ලොකුම දුක හැටියට. පංචස්කන්ධයේ ඇති බව දුකක් හැටියට නෙමෙයි, පංචස්කන්ධයේ අහෝසි වුණොත් ඒක තමයි සිද්ධ වෙන ලොකුම අනර්ථය කියලා තමයි එතනත්තාට දැනෙන්නේ පෙනෙන්නේ. ඒ නිසා එතනත්තා කෙසේ හෝ උත්සාහ කරන පංචස්කන්ධයේ නැති නොවි පවත්වා ගන්න. එතකොට නැති නොවි පවත්වා ගන්න ඕන වෙන්නේ මොකක් නිසාද? ඒ පංචස්කන්ධය සුබ දෙයක් හැටියට, ආස්වාදනීය දෙයක් හැටියට, අවශ්‍ය දෙයක් හැටියට දැකලා තියෙන නිසා. එතකොට ඒවා ආස්වාදනීය විදිහෙන් දකින ගතිය තමයි කාම තණ්හාව කියලා කියන්නේ. එතකොට ඇයිද ආස්වාදනීය විදිහෙන් දකින්නේ? ඒවාෙහි nissaratte පැහැදිලිව ප්‍රඥාවෙන් ප්‍රකට වෙලා නැති නිසා. එතකොට අපි ගිය සතියේ කතා කළේ දුක පිරිසිඳ දත යුතුය. ඒ දුක පිළිබඳව විනිවිද දැක්මක් නැති නිසා, පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැති නිසා, අහලා තිබුණට හිතලා තිබුණට තමන්ගේ මනස විසින් පිළිගන්නේ නැහැ. මේක දුකයි කියලා ඒ කොතෙක් මේක දුකයි කියලා අහලා තිබුණා වුණත් මනස විසින් තීරණය කරන්නේ මෙහි යම්කිසි ආස්වාදයක් සැපයක් වටිනාකමක් තියනවා කියන තැන. එතකොට ඒ ආස්වාදයක් තියනවා කියලා හිතන නිසා තමයි මේක තව බොහෝ කාලයක් පවත්වා ගන්නට ඕන කියලා කල්පනා කරන්නේ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අපි බොහෝ දේවල් තියාගන්න ඕන පවතින්න ඕන කියලා හිතන්නේ අපට ඒවා පිළිබඳව වටිනාකමක් දැනුනොත්නේ. වටිනාකමක් දැනෙන්නේ නැති දේවල් අපි රැකගන්නට සංරක්ෂණය කරන්නට අපි කොයිම වෙලාවකත් උත්සාහ කරන්නේ නැහැනේ. එනිසා අපට යම්කිසි දෙයක වටිනාකමක් දැනෙන්න තමයි මේක නඩත්තු කරගන්නට ඕන පවත්ව ගන්නට ඕන කියන ආකල්පය එන්නේ. මේ විදිහට තමයි කාම තණ්හාව භව තණ්හාවට හේතු. ඊළඟට විභව තණ්හා කියන්නේ මොකක්ද? දැන් මේ විභව තණ්හා පිළිබඳව විවිධ වැරදි අදහස් ආකල්ප සමාජය තුළ තියෙනවා. විභව තණ්හා කියලා කියන්නේ උච්ඡේද දෘෂ්ටියත් එක්කලා ඇතිවන තණ්හාවයි කියන බව තමයි දහම් පොතපතවල පැහැදිලි කරන්නේ. උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ ආත්මයක් තියෙනවා, නමුත් මරණින් පසු ඒ ආත්මය අහෝසි වෙනවා. මේ භවයේ විතරයි අපිට විඳින්නට තියෙන්නේ, ජීවත් වෙන්නට තියෙන්නේ, සැප ලබන්නට තියෙන්නේ, මෙතනින් එහාට ආත්මයක් නැහැ. ඒ දෘෂ්ටිය තමයි උච්ඡේද දෘෂ්ටිය කියලා. එතකොට ඒ බඳු අයට ඇති වෙනා එක්තරා හැඟීම නැවත ආත්මයක් නැහැ, මේ ආත්මෙදි විඳින්න පුළුවන් උපරිමය විඳින්නට ඕන කියන අදහසක්. ඒක තමයි විභව තණ්හා කියලා කියන්නේ. දැන් එතකොට කෙනෙකුට පුළුවන් බෞද්ධයින්ට ඒ විදිහට විභව දෘෂ්ටියක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ ඊළඟ ආත්මයක උපදින්නේ නැහැ, මෙතනින් මේ භවය අවසන් වෙනවා කියන එහෙම ආකල්පයක් බෞද්ධයින්ට නැහැ. එහෙමනම් බෞද්ධයින්ට විභව තණ්හාවක් නැතිද? නැ, බෞද්ධයින්ටත් විභව තණ්හාව යම් ආකාරයකින් පවතිනවා. ඒ කොහොමද? මේ ජීවිතයේ කරන දේවල් සම්බන්ධ. උදාහරණයක් හැටියට අපි සරලව ගත්තොත්, බීමට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් කල්පනා කරනවා ලබන සතියේ අසවල් දවසේ ඉඳලා මම මත්පැන් බීම නවත්තනවා. එතකොට තමන් මේක වරදක් කියලා තේරුම් අරගෙන, තමන් මේක සුදුසු කියලා තේරුම් අරගෙන තමන්ම තමයි තීරණය කරන්නේ මම මත්පැන් බීම ලබන සතියේ ඉඳලා නවත්තනවා. දැන් නවත්තනවා කියලා තීරණය කළාට පස්සේ ඔහුගේ මනසේ ඔහුට නොදැනුවත්වම වගේ ලොකු කම්පනයක් ඇති වෙනවා. දැන් මට ලබන සතියේ ඉඳලා මත්පැන් නැතුව යනවා. ඒ නැතු යනවායි කියන ආකල්පය නිසා ඒ තැනැත්තා ඒ ලබන සතියේ නිශ්චිත දිනේ වෙනකන් තියෙනම දේවල් හොය හොයා බොන්න පටන් ගන්නවා. ඒ බොන්නේ මත්පැන් බීමේ අවශ්‍යතාවය සඳහා නෙමෙයි, දැන් Tamanට මේක නැති වෙනවා කියන කම්පණය නිසා නිනව් නැතුව බොනවා, පැත්ත වැටෙනකම් බොනවා. එතකොට දැන් මෙතෙක් කාලයක් ඒ තැනැත්තාට මත්පැන් පිළිබඳව යම් තෘෂ්ණාවක් තිබුණා. මේ තියෙන තෘෂ්ණාව අර තෘෂ්ණාවට වඩා වෙනස් වූ නිනව් නැති ගතියක උමතු ගතියකින් පවතින තෘෂ්ණාව. එතකොට ඒ තෘෂ්ණාව ඇති කරන්නේ කුමක් විසින්ද? මට දැන් මේක අහිමි වෙනවා කියන කම්පණය විසින්. අන්නේ විදිහට යමක් අහිමි වීම පිළිබඳ කම්පණය තුලින් ඇති කරන අතිරේක බලපෑම, අතිරේක යොමු කිරීම, අතිරේක ඇලීම බැඳීම තමයි විභව තණ්හා කියලා කියන්නේ. දැන් මේ තණ්හායම ප්‍රභේද තුනක් මේ තථාගතයන් වහන්සේ දක්වන්නේ. ඒතර තණ්හාව කියන්නේ ඇලෙන බැඳෙන ගතිය. ඒ ඇලෙන බැඳෙන ගතිය මේ සංස්කාර ධර්මයන් එහෙම නැත්නම් ආරම්මණයන් සුබයි සුඛයි කියලා ගන්නකොට ඇති වෙනවා කාම තණ්හාව. ඒව පවත්වා ගන්නට ඕන කියලා හිතනකොට ඇති වෙනවා භව තණ්හාව. මේක අහිමි වේවි කියලා හිතනකොට ඒ පිළිබඳව වඩා දැඩි බැඳීමක් ඇති වෙනවා. ඒක තමයි විභවතන්. දැන් මෙන්න මේ විභවතන්හාව බොහෝ කොට අපරාධ කරන්නට, අකුසල් කරගන්නට හේතු වෙන කාරණයක් වෙනවා. ඒ මොකද හුඟක් වෙලාවට දැන් තරුණ තරුණියන්ට වුණත්, වැඩිහිටියන්ට වුණත් එහෙම වෙන්නට පුළුවන්. යම්කිසි අවස්ථාවක් ලැබුණහම අපි හිතමුකෝ හොරකමක් කරන්නට අවස්ථාවක් සැලසෙනවා කියලා. එතකොට මේ හොරකම කරන්න අවස්ථාව සැලසුණන් පස්සේ සියලුම පහසුකම් සැලසුණහම ඒක නොකර හිටියොත් Tamanට පසුතැවීමක් පස්සේ ඇති වෙනවා. ප්‍රාදී ඒ හොඳම අවස්ථාවක් ලැබුණේ එක ගන්න. එතකොට ඒ අවස්ථාවෙමත් ඒ තැනැත්තාට හිතෙනවා මේක මේ අවස්ථාවේ මිසක් ආයෙනම් මේ වගේ chance එකක් හම්බ වෙන්නේ නැහැ. මේ ලැබිච්ච අවස්ථාවේ ප්‍රයෝජන ගන්න ඕන. එතකොට නැවත ලැබෙන්නේ නැහැ මේ ලැබිච්ච අවස්ථාවේ ප්‍රයෝජන ගන්න ඕන. දැන් බොහෝ වෙලාවට කාමයේ සම්බන්ධෝ ඔය වගේ මනෝභාවයන් පුද්ගල මනසෙ ගොඩනගෙනවා. තමන්ට කාමෙහි වරදවා හැසිරෙන්නට යම් කිසි අවකාශයක් ලැබුණොත් අර ලැජ්ජ බය යටපත් වෙලා ගිහිල්ලා මේක තමන්ට ලැබිච්ච ඉතාම සුවිශේෂ අවස්ථාවක් මේ අවස්ථාවේ මේ ඉඩ ප්‍රයෝජනයට ගත්තේ නැත්නම් නැවත ජීවිතේ කවදාවත් එහෙම අවස්ථාවක් ලැබෙන එකක් නැහැ කියන අදහසින් මනස දැඩිසේ පොළඹවනවා අර වැරදි කාම සේවනයේ. ඉතින් මේ විභව තණ්හාව බොහෝ කොට මිනිසුන් අනර්ථයට පොළඹවන්නට හේතු වෙනවා. එතකොට එක එක කාරණා සම්බන්ධව මේවා විවිධ ස්වරූපයෙන් මනසේ මතුවෙන්නට පුළුවන්. ඒවා හඳුනා ගන්නට දක්ෂ වුණොත් තමයි ඒ තණ්හාව යට කර ගන්නට පාලනය කර ගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැතිනම් අපි නොදැනුවත්වම ඒ තෘෂ්ණාවට ගොදුරු වෙනවා, මොසපත් වෙනවා. මෙන්න මේ විදිහට ආරම්මණයන්හි ඇලෙන බැඳෙන ගතිය, ඒ තන අල්ලා ගන්නා ගතිය, පුනර්භවයක් ඇති කරන ගතිය තමයි මේ තණ්හාවේ ස්වභාවය. එතකොට මේ පුනර්භවයක් ඇති කරන නිසා තමයි එතනින් එහාට යලිත් පංචස්කන්ධයක් ගොඩ නැගෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංක්ෂිප්තව ගත්තහම මේ පංචස්කන්ධේමයි දුක වෙන්නේ. එතකොට මේ පංචස්කන්ධ නැමැති දුක්ක ජනිත කරන්නේ මේ කියන තණ්හා විසින්. එතකොට පංචස්කන්ධයක් අලුතෙන් ජනිත කරන බව, ඒ තන ඇලෙන බව, ඒ වගේම හමු වෙන ආරම්භණයන් ග්‍රහණය කරගන්නා ගතිය මේ තණ්හාවේ ලක්ෂණයයි. ඒ තණ්හාව තුන් ආකාර වෙනවා, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් කියන බව බුදුරජාණන් වහන්සේ මූලික වශයෙන් පැහැදිලි කරනවා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේදී දක්වනවා අපි කොහොමද මේ තණ්හාව පිළිබඳ විදර්ශනාව කළ යුත්තේ. දැන් මූලික වශයෙන් තණ්හාව කියන්නේ මොකක්ද කියලා අපි හඳුනා ගන්නට ඕන. හඳුනාගෙන ඊට පස්සේ අපි උත්සාහ කරන්නට ඕන ඒ තණ්හාව විදර්ශනා කරන්නට. විදර්ශනා කරනවා කියලා අපි මුලින්දම කතා කළේ හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන් ඒවා යථා ස්වභාවයෙන් දකින්නටයි උත්සාහ කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කොහොමද මේ තණ්හා පිළිබඳ විදර්ශනාව කරන්න කියලා ඉන්න අනතුරුව පැහැදිලි කරනවා. සාකෝපණේසා බෙක්කවේ තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති, කත්ත නිවිසමානා නිවිසති. මහණෙනි, මේ කියන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ ත්‍රිවිධාකාර තණ්හාව කත්ත උපජ්ජමානා උපජ්ජති, කොතනකද උපදින්නේ? කත්ත නිවිසමානා නිවිසති, කොතනින්ද පිවිසගන්නේ? මේක ඇතුල් වෙන දොරටු මොනවාද? කුමක් පදනම් කොටගෙනද මේව ජනිත වෙන්නේ? හටගන්නේ කොතනකද? ඒ වගේම කුමක් ඇසුරු කොටගෙනද මේ තණ්හාව අපේ මනසට පිවිසගන්නේ? එහෙම නැත්නම් අපේ මනස තුල වැඩෙන්නේ, පදිංචි වෙන්නේ කියන කාරණය විමසිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ ඉන්නනතුරු දේශනා කළා. එතකොට යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේස තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. මහණෙනි, මේ දුක එහෙම නැත්නම් මේ තණ්හාව ජනිත වෙන්නේ කොතනකද? යං ලෝකේ පිය රූපං සාත රූපං, යමක් මේ ලෝකේහි ප්‍රියමනාප ස්වરૂපයෙන් යුක්තද. පිය රූපං කියලා කියන්නේ තමන්ගේ මනසට ප්‍රියමනාපද. රූපං කියලා කියන්නේ ඉන්ද්‍රයන්ට යම්කිසි සැපදායක තත්ත්වයක් දැනෙනවද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යම්කිසි දෙයක් මේ තමන්ගේ මනසට ප්‍රියමනාප ස්වરૂපයෙන් යුක්තද. ඒ වගේම සාත රූපං කියලා කියන්නේ ඉන්ද්‍රයන්ට සැපදායක ගතියක් දැනෙනවා, ආස්වාදනීය ගතියක් දැනෙනවා. අන්නේ ප්‍රියමනාපෝ සැපදායක ආස්වාදනීය ගතියක් දැනෙන කරුණු සම්බන්ධව තමයි මේ කියන තණ්හාව උපදින්නේ. ඒ අරමුණු ඇසුරු කොටගෙන තමයි මේ තණ්හාව අපේ මනසට පිවිසගන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පබහස්සර මිදම් බික්ක වෙච්චුත්තන්. මහණෙනි, සිත ප්‍රභාස්වරයි. තංචකු ආගන්තුකේ හි උපක්ඛිලේසි හි උපක්ඛිලිට. නමුත් බාහිර උපක්ලේශයන්ගෙන් සිත කෙලෙසිනවා. ඇත්තටම බාහිර උපක්ලේශයන්ගෙන් කියලා කියන්නේ මේ පිටින් ඇවිල්ලා අපේ මනසේ ඇලෙනවා කියන එක නෙමෙයි. අපේ මනසේ තියනවා එහෙම අවදි වෙන්නට පුළුවන් ගතිය. ඒ ගතිය අවදි කරන්න අර බාහිර කාරණා තමයි උදව් වෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් පින්නතුන් අහලා තියෙනවනේ කෙලස් ධර්ම වල අවස්ථා තුනක් තියෙනවා, අනුශය, පරිඋත්ථාන, වියතික්‍රම. අනුශය කියලා කියන්නේ තියෙද නැද්ද කියලාවත් හොයන්න බැරි තරම් සූක්ෂම විදිහට නිදිගෙන පවතින අවස්ථා. උදාහරණයක් හැටියට අපි නිතරම සිහිපත් කරන්නේ, අපි හිතමු දැන් තමන්ට පිළිකා රෝගයක් තියෙනවද කියලා සියලුම වෛද්‍ය පරීක්ෂණ කළොත් වෛද්‍යවරු සියලුම පරීක්ෂණ ටික කරලා කියන්නට පුළුවන් ඔබට පිළිකාවක් නැහැ කියලා. එතකොට පිළිකාවක් නැහැ කියලා කියන්නේ වෛද්‍ය පරීක්ෂණ වලට අනුව පිළිකා ශෛල හඳුනා ගන්නට ඒ වෙනකොට වර්ධනය වෙලා නැහැ. හැබැයි දැන් ඔබට පිළිකාවක් නැහැ කියලා වාර්තාව දීලා ඊළඟ දවස වෙනකොට එතනත්තට පිළිකාවක් වර්ධනය වෙන්න පුළුවන්. ඇයිද වර්ධනය වෙන්න පුළුවන් වෙන්නේ? අපේ ශරීරයේ ඕනෑම අවස්ථාවක මේ පවතින ප්‍රකෘති ශෛල බාහිර හේතු ප්‍රත්‍ය නිසා විකෘති වෙලා විකෘති ශෛල ආකාරයෙන් අවශේෂ ශෛල ආක්‍රමණය කරමින් වේගෙන් වැඩෙන්නට ඉඩකඩ තියෙනවා. එතකොට දැන් අර වෛද්‍ය පරීක්ෂණ ටික පිළිකාවක් තියද නැද්ද කියලා පිළිකා ශෛල තියද කියලා බලන්නට කරන වෛද්‍ය පරීක්ෂණ ටික කරනකොට අපේ ශරීරයේ ප්‍රකෘති ශෛල විකෘති වෙලා නැතා. හැබැයි විකෘති වෙන්න පුළුවන් ගතිය ඕනම මොහොතක තියෙනවා. සම්භාවිතාව තියෙනවා. බාහිර සාධකයක් ආවොත් මේක විකෘති කරන කරුණක් ආවොත් විෂම කිරණ හෝ විෂම ආහාර හෝ එහෙම නැත්නම් විෂම විදිහේ ඉරියව් පැවැත්වීම හෝ මේ කවර හෝ සාධකයක් මතු වුණොත් අර තියෙන ප්‍රකෘතිමත් ශෛල විකෘතිව ආක්‍රමණශීලීව වැඩිීමේ සම්භාවිතාව හැම මොහොතකම තියෙනවා. අන්න ඒ වගේ තමයි අනුසය ධර්ම කියලා කියන්නේ. දැන් එතකොට ඒ පිළිකා හැටියට ශෛල වර්ධනය වෙන තාක්කල් එතන නැත්නම් නිරෝගී කියලා කියන්නට වෙනවා. මොකද පිළිකා ශෛල හැටියට විකෘති ශෛල වර්ධනය වෙලා නැති නිසා. ඒ වගේම මුල් අවස්ථාවේදී උපදින අවස්ථාවේ මිනිස්සයා උපදින්නේ කුසල් සිතකින් නිසා හැම මිනිස්සෙක්ම ප්‍රබල හෝ දුබල හෝ කුසල් සිතකින් තමයි උපදින්නේ. ඒ කුසල් සිතකින් උපදින නිසා පුද්ගලයාගේ මිනිස්සයාගේ ආරම්භක සිත එහෙම නැත්නම් ප්‍රතිසන්දි සිත, ඒ ප්‍රතිසන්දි සිත තමයි භවංග සිත හැටියට ජීවත් වෙන තාක්කල් නැවත නැවත මනෝද්්වාරයේ හැටියට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ මනෝද්්වාරය එහෙම නැත්නම් ආරම්භක සිත පිරිසිදුයි. පිරිසිදු වුණාට අර පිළිකා ශෛල නැති නිරෝගී කෙනෙකුට බාහිර හේතු ප්‍රත්‍යයෙන් ඒතනත්තගේ ශරීරයේ ශෛල විකෘති වෙලා පිළිකා ශෛල හැටියට වර්ධනය වෙනවා වගේ අරතනත්තාගේ මනසේ තිබුණු අර ප්‍රകൃතිය වහාම වෙනස් වෙනවා බාහිර හේතු ප්‍රත්‍ය ප්‍රමුණා. එතකොට මේ හේතු ප්‍රත්‍ය පිවිසගන්නේ කොහොමද? ඒවා පිළිබඳව මේ විකෘතිය ඇති වෙන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ තණ්හාව අවදි වෙන්නට කරුණ පැමිණෙනකොට අර පිළිකා ශෛල වගේ මේ තණ්හාව මනස ඇතුලෙන් අවදි වෙන්නට පටන් ගන්නවා, සක්‍රිය වෙන්නට පටන් ගන්නවා. එතකොට එතේ මනසේ තණ්හාව මතුවෙලා නැහැ, අනුශේවසෙන් පමණයි පැවතුනේ. අදාළ හේතුප්‍රත්‍ය මතුවෙනකොට මොන තණ්හාව අවදි වෙන්න ගන්නවා අර පිළිකා ශෛලම. ඊට පස්සේ පිළිකා ශෛලවල සමස්ත කය ආක්‍රමණය කරනවා වගේ අර තණ්හාව විසින් සමස්ත මනසම ආක්‍රමණය කරන්නට පටන් ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ ඒ තණ්හාව කවර තැනකද උපදින්නේ, කවර තැනකින්ද පිවිසගන්නේ. එතකොට මේ පිවිසෙන කාරණේ තමයි දක්වන්නේ යම් ලෝකේ පිය රූපං සාත රූපං. යම තමන්ට ප්‍රියමනාපද, තමන් යමක් මේ ඉන්ද්‍රයන්ට ආස්වාදනීය සුවදායක ගතියක් ඇති කරනවා, අන්න එතන තමයි මේ තණ්හාව ජනිත වෙන්නේ. ඒව හේතු ප්‍රත්‍ය කොටගෙන තමයි මේ තණ්හාව ජනිත වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා දැන් එක්තරා අවස්ථාවකදී මහාලි කියන ලිච්ඡවි රජුරෝ බුදුරජාණන් වහන්සේගෙන් ඇවිත්ින් අහනවා, ස්වාමීනි සත්‍යය පිරිසිදු වෙන්නේ හෝ කෙලසෙන්නේ හේතුවක් ඇතුවද නැතුවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහාලි සත්‍යය කෙලසෙන්නේ පිරිසිදු වෙන්නේ හේතුවක් ඇතුවයි, හේතුවක් නැතුව නෙමෙයි. එතකොට මහාලි අහනවා, ස්වාමීනි සත්‍යය කෙලසෙන්නේ මොකක් නිසාද? එහෙමනම් පිරිසිදු වෙන්නේ හේතුව නිසා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහාලි සත්‍යය කෙලසෙන්නේ ඒ තනත්තා මේ අරමුණු වල තියනවා ඉන්ද්‍රයන්ට ප්‍රියමනාප ගතිය, ඉන්ද්‍රයන් පිනවන ගතිය. ඒ ඉන්ද්‍රයන්ගේ පවතින ප්‍රියමනාප පිනවන ගතිය නැවත නැවත මතු කර කර අසිහියෙන් අනුවණින් කල්පනා කරනවා. අයෝනිසෝ මානසිකාරයෙන් යුක්තව ඒ තනත්තා නැවත නැවත අර අරමුණු වල තියෙන ප්‍රියශීලී ගතිය පිළිබඳව කල්පනා කරනවා. අන්නේ සිහිනුවනින් තොරව එහෙම නැත්නම් අයෝනිසෝ මානසිකාරයෙන් යුක්තව සති සම්පජඤ්ඤේ විනිර්මුක්තව ඒතනත්තා අරමුණු වල පවතින පියශීලී ගතිය නැවත නැවත සිතන්න සිතන්න කල්පනා කරන්න කරන්න අරමුණු කරන්න කරන්න ඒතනත්තාගේ සිත තෘෂ්ණාවෙන් කෙලසෙනවා, කාමයෙන් කෙලසෙනවා. එතකොට මේක තමයි යම් ලෝකේ පිය රූපං සාත රූපං කියන එතකොට හැම අරමුණකම තියෙන්නට පුළුවන් පුද්ගලයාට ප්‍රියශීලී ගතියක්, ඉන්ද්‍රිය පිනවන ගතියක්. හැම අරමුණක්ම කියලා කියන්නේ අපිට ප්‍රිය නැති දේ වෙන කෙනෙකුට ප්‍රිය වෙන්නට පුළුවන්. දැන් අපි හිතමු උදාහරණයක් ඇටියට අපිට රසවත් ආහාරයක් ප්‍රියමනාප වෙනවා. හැබැයි අසුචි ගොඩක් ප්‍රියමනාප වෙන්නේ නැහැ. නමුත් ඌරෙකුට අසුචි ගොඩ ප්‍රියමනාප ආහාරයක් හැටියට දැනෙනවා. එතකොට එහෙමනම් අසුචි ගොඩක් කාම වස්තුවක්. ප්‍රියශීලී ආහාරයක් කාම වස්තුවක්. ආහාරයේ මනුෂ්‍යයාට ප්‍රියශීලී වෙනකොට අසුචි ගොඩ ඌරෙකුට කාම වස්තුවක් වෙනවා. එතකොට කාම වස්තුවක් නොවන අරමුණු මේ ලෝකේ කිසිවක් නැහැ. ඒවා කාට හරි ප්‍රියශීලී ගතියක් ඒවයි දැනෙන්නේ. එතකොට තම තමන්ට යමක් පිළිබඳවද ප්‍රියශීලී ගතිය දැනෙන්නේ, ආස්වාදනීය ගතිය දැනෙන්නේ, සුවදායක ගතිය දැනෙන්නේ අන්න එතන මුල් කොටගෙන ඒක පාදක කොටගෙන තමයි මේ කියන තණ්හාව ජනිත වෙන්නේ. මේ කියන තණ්හාව අපේ මනසට දැසගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා භාවනා කරන තැනැත්තා, සතිපට්ඨාන භාවනාව කරන තැනැත්තා ඊළඟට උත්සාහ කරන්නට ඕන මොනවද ඒ ප්‍රියශීලී අරමුණු? මොනවද ප්‍රියමනාප විදිහට Tamanට දැනෙන්නේ? කවර අරමුණු මුල් කොටගෙනද මේ තණ්හාව පිවිසගන්න එළඹෙන්නේ, දැසගන්න කියලා විමසා බලන්නට ඉන් අනතුරුව යෝගාවචරය උත්සාහ කරනවා. එතකොට ඒ කාරණය සම්බන්ධව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ෂඩේන්ද්‍රයන් සම්බන්ධව දහ ආකාරයකින්. ඒ කියන්නේ එක ඉන්ද්‍රියක් සම්බන්ධව දැන් චක්කු ඉන්ද්‍රිය ගත්තහම, ඇස ගත්තහම ඇස සම්බන්ධව දහ ආකාරයකින් තෘෂ්ණාව උපදින්නට කරුණු පැමිණෙනවා. කන සම්බන්ධව දහ ආකාරයකට තෘෂ්ණාව උපදිනවා. නාසය සම්බන්ධව දහ ආකාරයකට, ඊළඟට දිව සම්බන්ධව 10 ආකාරයකට, කය සම්බන්ධව 10 ආකාරයකට, සිත සම්බන්ධව 10 ආකාරයකට, ඉන්ද්‍රිය 6 සම්බන්ධව 60 ආකාරයකට තෘෂ්ණාව උපදින්නට කරුණු පැමිණේ. එතකොට බුදුරජාණන් වහන්සේ එකින් එක පැහැදිලි කරනවා කිංච ලෝකේ පිය රූපං සාත රූපං. මහණෙනි මොනවද මේ ලෝකේහි පිය රූපීව, එහෙම නැත්නම් ප්‍රියමනාප විදිහට ආස්වාදනීය විදිහට සත්‍යයට දැනෙන්නේ මොනවද? චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං. එත්තේ සතන්හා උපජ්ජමාන උපජ්ජ. මහණෙනි ඇස කියලා කියන්නේ මේ ලෝකේ සත්වයින්ට ප්‍රියමනාප අරමුණ. ඇසින් දකින දේ ගැන නෙමෙයි මේ කියන්නේ. ඇස කියන්නේ ප්‍රියමනාප අරමුණ. ඒ ඇස මුල් කොටගෙන පුද්ගලයාට තණ්හා උපදිනවා. ඒ කොහොමද? පිනතුනේ ඕනම කෙනෙකුගේ මොහුන හඳුනා ගන්නට උදව් වෙන ප්‍රධාන සාධකයක් තමයි දැස. ඒ නිසානේ දැන් ඔය සමහර වීඩියෝ දර්ශනවල පින්තූරවල පුද්ගලයා හඳුනා ගන්න එක වළක්වන්න ඕන නම් S2 තමයි වහන්නේ. ඒතර S2 න් තමයි මේ පුද්ගලයාගේ ස්වභාවය, ස්වરૂපය, අනන්‍යතාවය බොහෝ කොට ප්‍රකට කරන්නේ. එතකොට ඊළඟට කන් දෙක, නහය, ඊළඟට කට, ඒ කියන්නේ තොල් දෙක, දත් ටික, දැන් මේවා පිහිටලා තියෙන විදිහෙන් තමයි පුද්ගලයෙකුගේ ස්වરૂපය හැඩ ලස්සනද අවලස්සනද මේ සියල්ලක්ම තීරණය වෙන්නේ. ඒතර S2 කියලා කියන්නේ පුද්ගලයෙක් සම්බන්ධ ප්‍රධාන අවයවය. ඒ නිසා තමයි බොහෝ අවස්ථාවල දැන් ඔය යම් ආකාරයකින් තමන්ගේ ශරීරයේ හැඩ ගන්නන කාන්ත ගත්තහම ඒ කාන්තාව නොයෙක් ආකාරයෙන් දැස අලංකාර කරනවා, පිහාටු අලවනවා, ඊළඟට පාට කරනවා, විවිධ ක්‍රමවලට මේ S2 හැඩගන්නවා. ඇයි ඒ S2 කියලා කියන්නේ ලෝකයේ ආකර්ෂණීය වස්තුවක්. එතකොට අන් අයට ආකර්ෂණය වෙනවා වගේම තමන්ගේ S2 තමන්ටත් ආකර්ෂණීය වස්තුවක්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්හා උපජ්ජමාන උපජ්ජති. මහණෙනි ඇස කියලා කියන්නේ මේ ලෝකයේ සත්‍යයට ප්‍රියමනාප ආරම්මණය. ඒ ප්‍රියමනාප වූ ඇස නැමැති ආරම්මණේ පදනම් කොටගෙන පුද්ගලයා තුල තණ්හාව උපදිනවා. ඒ තණ්හාව කොච්චර ප්‍රබලද කියනවා නම් දැන් අපිට මේවා පින්නතුනේ එකපාරට බැලූ බැලමට පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඒවා දැනෙන්නේ නැති වුණහම දැන් දැස නොපෙනී ගියාම, එහෙම නැත්නම් හදිස්සියේ කුමක් හෝ වෙලා ඇහැ නරක් වෙලා ගලවන්න සිද්ධ වුණොත් කොච්චර දුකක් Tamanට දැනෙනවද? කොච්චර අමාරුවක් දැනෙනවද? ඒ පිළිබඳව කොච්චර මනසේ තැවීමක් ඇති වෙනවද? ඇයි ඒ? ඒ තරම්ම අපි ඇසට ඇලුම් කරලා තියෙනවා. අපිට මේක ඉතින් තියනකොට ඒකට ඇලිලාද නැද්ද කියලා දැනෙන්නේ නැහැ. නැති වුණාම ඕන දෙයකට අපි කොච්චර ඇලිලා තියනවද කියලා දැනෙන්නේ. දැන් අපි හිතමු වාහනයක් තියෙන තාක්කල් ඒක පවත්වා ගැනීම අමාරුව තමයි දැනෙන්නේ. ඒක විකුණාට පස්සේ තමයි අයියෝ වාහනය තිබ්බනම් මේ යන්න තිබ්බන ඉක්මනට මේ ගමන ගිහිල්ලා එන්න. ඊට පස්සේ තමයි දැනෙන්නේ ඒක නැතිකමේ අමාරුව. ඊළඟට අපි හිතමු මෞපියන් ජීවත්ව සිටින තාක්කල් එතනටම මෞපියන්ගේ අගයක් දැනෙන්නේ. මෞපිය නැති වුණාට පස්සේ තමයි මේ මෞපියගේ අගේ වටිනාකම දැනෙන්නේ. මෙහෙම බොහෝ දේවල් මිනිස්සෙන්ට තියෙන තාක්කල් ඒවා සාමාන්‍ය දේවල් අහෝසි වුණාම නැති වුණාම ප්‍රාද මේක නැහැනේ කියලා එතකොට තමයි ඒකේ වටිනාකම් දැනෙන්නට ගන්නේ කොච්චර තමන් ඇලුම් කරලා තියනවද කියලා. අන්න ඒ වගේ තමයි අපේ ඇස් දෙක කොහොමත් මූණේ තියෙන නිසා අපිට ඒක පිළිබඳව ලොකු අවධානයක් නැහැ වගේ හැඟෙන්නට පුළුවන්. නමුත් එහෙම හැඟුණාට මනසේ පිළිමදො දෙඩි බැඳීමක් තෘෂ්ණාවක් තියෙනවා. ඒ තෘෂ්ණාව කොච්චරද කියලා අපිට දැනෙන්නේ ඒ දැසට යම් හානියක් උවදුරක් සිද්ධ වුණා. වෙන දෙයක් ඕන නැහැ. නිකන් මේ වැස්සෙක්වත් ඇනලා ඇහිපු ඉදුමුණොත් Tamanට කන්නඩියෙන් ගිහිල්ලා බලන්න තරම් Tamanටවත් පිය නැහැනේ. එතකොට අනිත් අය දකින්නකොට මුණ හංග ගන්න. ඇයි අපි පෙන්වන්න කැමති නැ අර ප්‍රේමනාප ස්වරූපේ නැති නිසා. එහෙමනම් ඇස් දෙක හොඳට තිබීම කියන කාරණය සම්බන්ධව අපි දැනගත්තත් නොදැනගත්තත් කල්පනා කළත් නොකළත් ලොකු ඇලීමක් බැඳීමක් ප්‍රතඥ සන්තානෙහි පවතිනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ තණ්හාව එළඹ ගන්න පිරිස ගන්න කරුණු අතර මේ කියන තණ්හාව උපදින සාධක අතර ඇහැ කියලා කියන්නේ ප්‍රධාන සාධකයක්. චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්හා උපජ්ජමාන උපජ්ජති. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්හා උපජ්ජමාන උපජ්ජති. එතකොට ඇස කියලා කියන්නේ ප්‍රියමනාප රූපය. ඒ තමන්ගේ ඇහින් දකින රූප කියලා කියන්නේ ප්‍රියමනාප වස්තුව ප්‍රියමනාප ආරම්භය. තමන්ගෙම ඇහත් තමන්ට ප්‍රියමනාප අරමුණක් වෙනවා. ඒ ඇහින් දකින රූපයක් තමන්ට ප්‍රියමනාප අරමුණ. හැම රූපයක්ම නෙමෙයි. රූප කියන කොටස ගත්තන් පස්සේ ඒ ඇහින් දකින අරමුණු ගත්තන් පස්සේ ඒ අරමුණු වල යම් යම් අරමුණු තියෙනවා, යම් යම් රූප තියෙනවා අපේ ඇලෙන බැඳෙන. ඒ නිසා යමකින් තණ්හාව හට ගන්නවා කියලා කතා කළේ තුනන් ඒ තණ්හාව හට ගන්නා කාරණා අතර මේ රූපය කියලා කියන්නේ ඇහින් දකින දර්ශනය කියලා කියන්නේ එහෙම නැත්නම් වර්ණ ධාතුව කියලා කියන්නේ සත්වයාට තණ්හාව හටගන්න, තණ්හාව ජනිත වෙන, තණ්හාව ඇතුල් වෙන එක්තරා සාධකයක් වෙනවායි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට ඇස රූපය. දැන් චක්කු නැමති ඉන්ද්‍රිය මුල් කොටගෙන දැන් කරුණු දෙකක් කිව්වා. ඇස සහ රූපය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කු විඤ්ඤාණං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේස තණ්හා උපජ්ජමාන උපජ්ජ. ඒ ඇසත් රූපයත් නිසා හටගන්න චක්කු විඤ්ඤාණය කියලා කියන්නේ සත්වයාට ප්‍රියමනාප අරමුණ. ඒක ඇසුරු කොටගෙන තණ්හාව උපදිනවා. ඒක ඇසුරු කොටගෙන ඒ පුද්ගලයාට තණ්හාව බැස ගන්නවා. තණ්හාව ඇතුල් වෙනවා තමන්ගේ මනස තුල ක්‍රියාකාරී වෙනවා. එතකොට මොකද්ද චක්කු විඤ්ඤාණය කියලා කියන්නේ? ඇසින් රූපය දකින්නට පහළ වෙන සිත. ඇසත් රූපයක් නිසා චක්කු විඤ්ඤාණය පහළ වෙනවා. එතකොට විඤ්ඤාණය කියලා කියන්නේ සිත. විජානතීති විඥාන. හඳුනා ගන්නා නිසා, දැන ගන්නා නිසා ඒක විඤ්ඤාණය කියලා හඳුන්වනවා. එතකොට කොහොමද දැනගන්නේ? අර රූපය දැන ගන්නා නිසා චක්කු විඤ්ඤාණය ඇස මුල් කොටගෙන හට ගන්නා සිත නිසා ඒක චක්කු විඤ්ඤාණය කියලා හඳුන්වනවා. එතකොට මේ චක්කු විඤ්ඤාණයෙන් තමයි අර රූපේ ස්වභාවය හඳුනගන්නේ. රූප ආරම්මණය මනසට වැදගන්නේ, ඇතුල් වෙන්නේ. ඒ නිසා අපි රූපය දකිනවා කියලා කියන්නේ ඒ කියන්නේ චක්කු විඤ්ඤාණය. එතකොට දැන් ඇහැ තිබ්බට රූප තිබ්බට චක්කු විඤ්ඤාණ පහළ වෙන්නේ නැතිනම් අපට රූප පේන්නේ නැහැ. ඒ නිසා තමයි ඇහැ අන්ධ වුණහම අපට ඇහැ තිබුණයි කියලා වැඩක් නැහැ, රූප තිබුණයි කියලා වැඩක් නැහැ. මේ දෙක සම්බන්ධ කරන මානසික ක්‍රියාකාරීත්වය එතන සිද්ධ වෙන්නේ නැහැ. ඒ සිද්ධ වෙන්නේ නැති වුණහම තමයි අපිට දැනෙන්නේ ඒක කොච්චර වේදනාවක්, ඒක කොච්චර පීඩාවක්ද ලෝකෙ දකින්න නැතිකම. එතකොට S2 සම්පූර්ණ නොපෙනී යන්න ඕනේ, ටිකක් පෙනෙන ගතිය අඩු වුණොත් කොච්චර අමාරුවක් අපට ඇති වෙනවද, කොච්චර දුකක් ඇති වෙනවද? ඇයි ඒ? එහෙමනම් මේ චක්කු විඥානය සම්බන්ධව අපේ ලොකු බැඳීමක් තියෙනවා අපට නොදැනුණාට. ඒවා හඳුනා ගන්නට පහළ වෙන සිත පිළිබඳව ලොකු හැඟීමක් තියෙනවා. දැන් මේවා පින්නතොට හුඟක් පරිස්සමින් ගැඹුරට කල්පනා කරලා බලන්නට ඕනේ මේවා වැටහෙන්න. දැන් ඔන්න ඒ චක්කු විඥාණයට ඇලුම් කරනවා කියලා කියන්නේ උදාහරණයක් හැටියට මෙහෙම ගන්නකොට, දැන් අපි චිත්‍රපටයක් බලනවා කියලා හිතන්න. නෑ මෙහෙම හිතන්නකො, අපි හිතමු යම් කිසි ස්ථානයක් බොහොම විචිත්‍රවත් වූ ලස්සන ස්ථානයක් ගිහින් බලලා එනවා. බලලා ආවට පස්සේ අපි ඉතින් වර්ණනා කරනවා මෙහෙමයි, අතන මෙහෙමයි, මෙච්චර ලස්සනයි, හරිම ලස්සනයි, හරිම නිෂ්කලංකයි, මෙහෙම විදිහින් අපි වර්ණනා කරනවා. දැන් අපිට ඒ ස්ථානේ යම් යම් තොරතුරු නැවත නැවත සිහි කරන්න පුළුවන්. ඒ සිහි කරන්නේ චක්කු විඥාණයෙන් නෙමෙයි, මනෝ විඥාණය. ඒවා නැවත නැවත සිහි කර කර අපි භුක්ති විඳිනවා. හැබැයි ටික කාලයක් යනකොට අපිට ඕන වෙනවා ආයෙත් ගිහින් බලන්න. ඉතින් ආයෙ ගිහින් බලන්න ඕනේ නැහැ නේද? දැකපු එක නැවත නැවත සිහි කර ගන්න පුළුවන්. ඒ සිහි කරගත්තට හරියන්නේ නැහැ. ඒ කියන්නේ ඒ සම්බන්ධව මනෝ විඥාණ ඇති වුණාට විතරක් හරියන්නේ නැහැ. අපිට යලිත් චක්කු විඥාණ ඇති කරන්න ඕනේ ඒ සම්බන්ධ. එතකොට තමයි ඒක සජීවීකරණය. එතකොට තමයි ආස්වාදයේ ආපහු නැවත වැඩි වෙන්නේ. දැන් එහෙම නැත්තම් එකපාරක් බලලා වෙන් පස්සේ අපිට ඒ සම්බන්ධව නැවත නැවත සිහි කරන්න පුළුවන් නේ ඕනතරම්. ඒ සිහිපත් කරන්නට යම් කාලයක් අපිට ඒකේ හැකියාව තියෙනවා. ඊට පස්සෙත් සිහි කරන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ සිහි කරන වාරයක් පාසා ආයෙ යන්න ඕන, ආයෙ බලන්නට ඕන කියන අදහසක් තමයි ඇති වෙන්නේ. ඊට පස්සේ අර බලපුතන බලන්න නැවතවතාවක් යනවා. ඇයි ඒ? අර චක්කු විඥාණයට ඇලොක් කරන නිසා. ඒ ඇති වෙන මනෝභාවයට අපි ඇලොම් කරන නිසා. ඒක මනසින් මතු කරගත්තට හරියන්නේ නැහැ. අසහරහා සජීවීව ඒ දර්ශනපතේ ගන්නට අපි ප්‍රිය වෙනවා. මේ විදිහට චක්කු විඥාණයට පුද්ගලයා ඇලුම් කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කු සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේස තණ්හා උපජ්ජමාන උපජ්ජ. චක්කු සම්පස්සේ කියලා කියන්නේ අර ඇසත් රූපයත් අරමුණු වෙනකොට ඒකෙන් ලැබෙන ස්පර්ශය. ඒ ස්පර්ශය කියලා කියන්නේ මේ ඇඟට හේතු වෙනවා වගේ රළු ස්පර්ශයක් නෙමෙයි. ඊටාම සෞම්‍ය ස්පර්ශයක්. ඒ ස්පර්ශය ඇත්තටම චෛතසිකය. පස්ස කියන චෛතසිකය. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජත චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. ඒ අසත් රූපයත් නිසා චක්කු විඥානය හට ගන්නවා. ඒ විඥානය හට ගන්නකොට ඒ විඥානේ හි තමයි අර අරමුණ ස්පර්ශ කරන්නා වූ චෛතසිකය ජනිත වෙන්නේ. එතකොට ඒ ස්පර්ශ වෙනකොට තමයි අපට අර රසය දැනෙන්නට ගන්න. එහෙම ස්පර්ශුනේ නැත්තම් ඒ රසය දැනෙන්නේ නැහැ. පස්ස පච්චය වේදනා. ඒ ස්පර්ශය නිසා තමයි අපට ඒ රූපය දැකීමේ සතුට, සුවය, තෘප්තිය දැනෙන්නට පටන්. එතකොට චක්කු විඥානේ එහෙම සුවදායක බවක් නැහැ. චක්කු විඥානේ උපේක්ෂා සහගතයි. හැබැයි චක්කු විඥාණයෙන් අර අරමුණ ගත්තහම ඒක මනස ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශමම තමයි ඔන්න වේදනාව ජනිත වෙන්නේ. එතකොට අපට ලොකු සුවදායක බවක් දැනෙනවා. ඉතින් ඒ සුවදායක බව ගන්න නම් අර ස්පර්ශය අවශ්‍යයි. චක්කු විඥානේ ජනිත වෙලා අර අරමුණ ස්පර්ශ කරන්නට. එතකොට අපට නොදැනුවත්වම අපි ඒ ස්පර්ශයටත් ඇලුම් කරනවා. ඒක අපි අපේක්ෂා කරන. එතකොට ස්පර්ශය නැති නිසා නැති වුණාම තමයි අපිට ඇහැ පේන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට ඇහැ තිබුණා වුණාට ඇහෙන් රූප බැලුවා වුණාට ඒව හරියට sannivedana වෙලා ඒ පිළිබඳව චක්කු විඥාන පහළ වෙන්නේ නැත්තම් අර කියන ස්පර්ශය ඇති වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කු විඥානය හා බැඳී පවතින ක්‍රියාත්මක වෙන චක්කු සම්පස්සේ මේ ලෝකයේහි ප්‍රිය රූපයක්, සාත රූපයක්, එහෙම නැත්නම් සත්‍යයට ප්‍රියශීලී කරුණක්, ඒකට සත්‍යය ඇලුම් කරනවා. ඒ එතන තමයි තණ්හාව උපදින ඊළඟ තැන. එතකොට දැන් අපි කිව්වා චක්කු රූප, චක්කු විඥාන, චක්කු සම්පස්ස කර්ණ හතරක් පැහැදිලි කළා. ඊළඟට පස්වෙනි එක තමයි චක්කු සම්පස්සජ වේදනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතණ්හා උපජ්ජමාන උපජ්ජති. මහන්නේ ඒ චක්කු සම්පස්සේ නිසා ඇසින් රූප දකින්නකොට ඇති වෙන ස්පර්ශයෙන් හටගන්නා වේදනාව පුද්ගලයාට ප්‍රියශීලී අරමුණ. ඉතින් ඒක ගැන අමුතුවෙන් ගොඩක් පැහැදිලි කරන්නට දෙයක් නැහැ. මොකද වේදනා වේදනාව තමයි අපිට ඒ රසය ගෙනත් දෙන්නේ. වේදනා කියලා කියන්නේ අරමුණෙහි ආස්වාදයේ විඳින ගතිය. එහෙම නැත්නම් අරමුණු රසය දැනගන්නා විදිහ. ඒක තුන් විදිහකට ඇති වෙන්න පුළුවන්. සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන්. එතකොට මානසික වශයෙන් ඇති වෙන්න පුළුවන් සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා වශයෙන්. දැන් අපි ඇසින් රූපයක් දකිනකොට ඒකත් එක්කලා චක්කු සම්පස්සේ හටගන්නකොට වේදනාවක් හටගන්නවා. ඇතම් රූපයක් සම්බන්ධව අපට දෝමනස්ස වේදනාවක් හටගන්න පුළුවන්. ඇතම් රූපයක් සම්බන්ධව අපට සෝමනස්ස වේදනාවක් හටගන්නවා. ඒ සෝමනස්ස වේදනා හටගන්න රූප තමයි අපි නැවත නැවත දකින්න කැමති. අර ලස්සන ප්‍රදේශයක් දැක්කහම අපි ආය ආය දකින්න යන්න කැමති වෙන්නේ ඇයි? ඒක දකිනකොට අපට සෝමනස්ස වේදනාවක් හටගන්නවා. දෝමනස්ස වේදනාවක් නෙමෙයි. දැන් සමහර තැන් තියෙනවා නිකන් හරි අමුතුයි, බියකරුයි, නිකන් গুপ্ত ගතියක් තියෙන්නේ. එහෙම තැන් වලට අපි එච්චරම යන්න කැමති නෑ. අර විදිහට බොහොම ප්‍රියශීලී තැනක් තියෙනවා නම් ඒව දකින්නට කැමති. ඊළඟට ඒ වගේ ටෙලි නාට්‍ය, චිත්‍රපටිද, පුද්ගලයොද, ස්ථානද, සිදුවීම් මේ හැම දෙයක්ම අපි දකින්න කැමති වෙන්නේ ඇයි? ඒවා අරමුණු කොටගෙන සෝමනස්ස වේදනාවක් හටගන්නවා නම් ඒ තැනත්තා නැවත නැවත ඒවා දකින්නට කැමති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කු සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්හා උපජ්ජමාන උපජ්ජති. ඒ පිය රූපය ඒ තමන්ගේ ඉන්ද්‍රියන්ට සුවය ඇති කරන ඒ කාරණේ පාදක කොටගෙන සත්වයාට තණ්හාව උපදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූප සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්හා උපජ්ජමාන උපජ්ජ. රූප සංඥා මොකක්ද? රූප සංඥාව කියලා කියන්නේ වෙනතුරි සංඥා කියලා කියනවා එකකින් එකක් වෙන්කොට හඳුනා ගන්නා සටහන. දැන් අපි හිතමුකෝ අපි අර ලස්සන පරිසරයට ගිහාම මල් වර්ග ගොඩාක් දකිනවා. දැන් අපි එක මලකින් අනිත් මල වෙන්කොට හඳුනාගන්නේ රූප සංඥාවේ. ඒ මලකට මලෙන් මලට අනන්‍ය වූ සටහනක් අපේ මනසින් අපි ග්‍රහණය කරලා ගන්නවා. අපි හිතමු මේ ඉන්නේ කපුටා, මේ ඉන්නේ කොහා, මේ ඉන්නේ මයිනා, මේ ඉන්නේ සැලලිහිණියා. දැන් පොඩි පොඩි සමාන ගති වගේ පෙනුනට අපිට වෙන්කොට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ ඒ අදාළ සතාට අදාළ සටහනක් අපේ මනසේ සටහන්නේ. මේ ස්ත්‍රිය, මේ පුරුෂයා. ඒතර පුරුෂයෝ වුණත් එක වගේම අය වුණත් ඒ පුද්ගලයාට අනන්‍ය වූ සටහනක් අපි ගන්නවා. ඒක තමයි රූප සංඥා කියලා කියන්නේ. රූප සංඥා කියලා කියන්නේ රූපෙන් රූපේ වෙන්කොට හඳුනා ගන්නට පුළුවන් ඒ රූපේට අනන්‍ය වූ සටහන. ඒක තමයි රූප සංඥාවයි කියලා කියන්නේ. එතකොට ඒකට අනන්‍ය සටහනට අපි ගොඩක් ඇලුම් කරනවා. ඒ සටහනට කොච්චර ඇලුම් කරනවද කියනවනම් දැන් ඔය අපි හිතමු මේ පුද්ගලයා නම් කඩවසම් පුද්ගලයෙක් කියලා කියන්නේ මොකද්ද? ඒ පුද්ගලයාගේ හැඩය. දැන් ඇත්තටම අපේ නෙතට ගෝචර වෙන්නේ වර්ණ ධාතුව විතරනේ පිටත. දැන් අපි ධර්මයේ පිළිබඳව යම් වැටහීමක් තියන අය දන්නවා අපේ නෙතට ගෝචර වෙන්නේ වර්ණ ධාතුව පමණයි. දැන් වර්ණ ධාතුව විසින් ඒ වර්ණ ධාතුවේ උස් පහත් වීම තුලින් යම්කිසි හැඩයක් නිර්මාණය කරනවා. ඒ හැඩයට අපි ගොඩක් ඇලුම් කරනවා. ඒ නිසානේ අද කාලේ කාන්තාව පුරුෂයෝ තමන්ගේ හැඩේ හදාගන්න හරියට වෙහෙසෙන්නේ. ඒ සඳහා ව්‍යායාම කරනවා, කෑම පාලනය කරනවා. නිරෝගී වෙන්නම විතරක් නෙමෙයි, නිරෝගී වීම සඳහා ඒවා කරන එක ගැටලුවක් නෙමෙයි. නිරෝගී බව කාටත් අවශ්‍යයි, ගුණධම් වඩන්නට, වැඩ කටයුතු කරගන්න. නිරෝගී වීම කියන කාරණේ පදනම් කරගෙන විතරක් නෙමෙයි, හැඩේ හදාගන්න බොහෝ කොට කාලය වැය කරනවා, වෙහෙසෙනවා. දැන් සමහර කාන්තාවෝ හැම ඒ විදිහට හැඩේ හදාගන්න තමන්ට ස්වභාවික කටයුතු වලින් ඒක කරන්න බැරි නම් ඊට පස්සේ උපක්‍රමශීලීව යම් යම් ශල්‍ය කර්ම කරලා මාංශ පේශි වෙනස් කරන. ඊළඟට අපි හිතමු හදිසිය වෙනස් කරගන්න ඕන නම් එක එක ප්ලාස්ටර් අලවලා උඩින් එක එක ಜಾති ගාලා මෙහෙම නොඑක් ಜಾති කරලා තමන්ගේ හැඩය වෙනස් කරගන්න. ඇයි එහෙම කරන්නේ? අර හැඩය කියන එක, සටහන කියන එක මේ ලෝකයේ ප්‍රිය රූපය. එතකොට අනුන් පිළිබඳ සටහන තමන් ගන්නවා, තමන් පිළිබඳ සටහන අනිත් අය කැමති වෙනවා. එතකොට අනිත් අය දැක්කත් නැතත් තමන්ගේ සටහන තමන්ටම ප්‍රියමනාපයි. තමන් ඒක ඇලෙනවා. එතකොට රූප සංඥාව කියලා කියන්නේ රූපයෙන් රූපේ වෙන් කරගන්න ඒ සටහන. ඒක බොහෝ කොට සත්ත්වයින් ඇලෙන කාරණය. එය සත්වයාට ප්‍රියමනාප කාරණය. එහි තණ්හාව උපදිනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට රූප සංචේතන, රූප සංචේතන ලෝකේ පිය රූපං සාත රූපං එත්තේස තණ්හා උපජ්ජමාන උපජ්ජති. රූප සංචේතන කියලා කියන්නේ ඒ රූපය පිළිබඳව සිතන දේවල්, ඒක පිළිබඳව කල්පනා කරන දේවල්, ඒක පිළිබඳව නැවත නැවත තමන් තණ්හා මාන දිච්චි වශයෙන් මෙනෙහි කරන කාරණා. එතකොට යම් අපි රූපයක් දැක්කහම ඒ රූපය සම්බන්ධව ගොඩාක් දේවල් අපිට මතක් වෙනවා, හිතෙනවා. දැන් පින්වතුන් ඕන කෙනෙකුට අත්දැකීම් ඇති සමහර ස්ථාන දකිනකොට අපිට වෙන අමුතු තැනක් අපිට මතක් වෙනවා. ඒක මේ ජීවිතයේ දැකපු එකක්ද වෙන ආත්මයක දැකපු එකක්ද දන්නේ නැහැ, මොකක්ද අමුතු හැඟීමක් අපිට එනවා. ඒක රූප විතරක් නෙමෙයි, සමහර ශබ්ද සංගීත ඇහෙනකොට අපිට ඒ සංගීතය ඇහෙනකොට අපි එතන ඉඳගෙන නෙමෙයි ඒක විඳින්නේ, වෙනම කොහෙදෝ තැනකට අපි යනවා. ඒ සංගීතයේ පළවෙනි වතාවට අපිට තදින් හිතට දැනුණු තැනට අපි මනසින් යනවා, ගිහලා එතන ඉඳන් තමයි විඳින්නේ. ඊළඟට නාසයට යම් සුගන්ධයක් දැනෙනකොට ඒ සුවඳ දැනෙනකොට ජීවිතයේ පළවෙනි වතාවට තමන්ට වඩාම ප්‍රියශීලී විදිහට ඒ සුවඳ දැනিলা තියෙන්නේ කොතනින්ද, කාගෙන්ද, කොහෙන්ද? ඒ පරිසරය, ඒ පුද්ගලයා, ඒ මනෝභාව, ඒ ඔක්කොම අපේ මනසට මැවෙන්න ගන්න. ඒ මොනවද? ඒ තමයි සංචේතන. අපි යම් රූපයක් දැකලා තියෙනවා, ඒ රූපය සම්බන්ධව එදා යමක් හිතලා තියෙනවා, එදා යම් ආකල්පයක් අදහසක් ඇති වෙලා තියෙනවා. ඒ ඇති වෙච්ච අදහස යලි යලි මතුවෙනවා. ස්ත්‍රියකට පුරුෂයෙක් දැක්කහම, පුරුෂයෙකුට ස්ත්‍රියක් දැක්කහම ඒ මුල් අවස්ථාවේ ඇති වෙච්ච හැඟීම ඊට පස්සේ දකින දකින අවස්ථාවල මතක් වෙන්න ගන්නවා, සිහි වෙන්න ගන්නවා. එතකොට පසු කාලීනව ඒ අදහස මතු කරමින් ඒ ස්වභාවය සොයන්නට ගන්නවා. දැන් මේක හැම කාරණයකටම ක්‍රියාත්මක වෙනවා. දැන් අපි හිතමු පුංචි කාලේ අම්මලා හදලා දීපු කෑම ටික, ඒ කෑම ටිකේ රසය ලැබිලා ඒක පිළිබඳව අපිට යම්කිසි අදහසක් ඇති වුණා නම් දැනුත් අපි කෑම කනකොට ඒ අදහස මතු කරගන්න උත්සාහ කරනවා. අර රසය හොයනවා. ඒක නැති වුණාම දැන් කෑම රස නැහැ කියලා කියනවා. දැන් කෑම වලත් යම් රසයක් තියෙනවා. නමුත් අපි හොයන්නේ මොකද්ද? අර පරණ එක. එතකොට කවුරු හරි අපිට රසට තේකක් හදලා දුන්නා නම් ඒ තේකේ රස, ඒ පිළිබඳව ඇතිවෙච්ච මනෝභාවයන් තමයි අපි ආයේ ගොඩනගා ගන්න උත්සාහ කරන්නේ. ඒ මොනවද? අපිට යමක් පිළිබඳව ඇතිවෙච්ච සංචේතනාවන් නැවත නැවත උපදවාගෙන භුක්ති විඳින්නට අපි වෑයම් කරනවා. එතකොට ඒ රූපය සම්බන්ධව යම් කිසි මනෝභාවයන්, කල්පනාවන්, චේතනාවන් පහළ වුණා නම් ඒ ඇතිවෙච්ච රූප සංචේතනාව ලෝකයේහි පුද්ගලයාට තණ්හාව ඇතිවෙන්නට හේතු වෙන කාරණයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට රූප තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේස තණ්හා උපජ්ජමාන උපජ්ජ. රූප තණ්හාව, රූප තණ්හාවත් නැවත තණ්හා උපදවන්නට හේතුවක් වෙනවා. ඒ කියන්නේ දැන් යම් කිසි රූපයක් දැක්කහම ඒකට අපිට ප්‍රියශීලී ගතියක් ඇති වෙනවා. ඒකට කැමැත්තක් ඇති වෙනවා. කාමච්ඡන්දයක් ඇති වෙනවා. ඒතකොට ඇති වුණාට පස්සේ ඒක නැවත නැවත අපිට මතක් වෙන්න ගන්නවා. ඒ මතක් වීම යලි යලි තණ්හාව ඇති වෙන්නට කාරණයක්. යම් ස්ත්‍රියක් දකිනවා, යම් පුරුෂයෙක් දකිනවා, ඒ ස්ත්‍රිය හෝ පුරුෂයා සම්බන්ධව තමන්ට යම් කිසි සරාගී හැඟීමක් ඇති වෙනවා. ඇති වුණාට පස්සේ ඒ පුද්ගලයා ළඟ නැතත් ආයේ අර ඉපදිච්ච තණ්හාව යලි තණ්හාවන් උපදවන්නට හේතු වෙනවා. අර අඹ ගහක් හැදුවෙන් පස්සේ ඒකෙන් අඹ ගෙඩි හැදිලා ඇට වැටිලා ආයේ අඹ ගස් හැදෙන්නා වගේ අරකෙන් පැලවෙනවා. තව තව පැටව ගහනවා. මුල් වතාවට අපේ මනසේ එක තණ්හාවක්, එක් කාරණයක් පිළිබඳව තණ්හා මූලික එක්සිතක් ඇති වුණොත් ඒ තණ්හාව යලි යලි තණ්හාවන් ජනිත කරන්න හේතුව. එතකොට මේක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම මේ හැම දෙයකටම පොදු කාරණයක්. යමක් පිළිබඳව පළමු වතාවට ඇති වෙන ප්‍රියශීලී ගතිය නැවත නැවත තණ්හාවන් ඇති කරන්නට හේතු වෙනවා, සාධක වෙනවා. ඊළඟට රූප විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං. රූප විතර්කේ, විතර්ක කියලා කියන්නේ නැවත නැවත ඒ වෙත අවධානය යොමු කිරීමට කියන විතක්ක කිය. විචාර කියනවා ඊළඟ කාරණේ තමයි විචාර. රූප විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං. විචාරය කියලා කියන්නේ එහි හැසිරීම. අපේ මනසට යම් අරමුණක් ගන්න පුළුවන් වෙන්නේ නැවත නැවත ඒ අරමුණ වෙත අපේ අවධානය යොමු කළොත්. ඒක තමයි විතක්කය කියලා. විචාරයයි කියලා කියන්නේ ඒ අරමුණෙහි නැවත නැවත මනස ක්‍රියාත්මක වෙන ගතිය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූප විතක්කයත් රූප විචාරයත් ලෝකයේ තණ්හාව ඇති වෙන කාරණා. දැන් එතකොට මෙතන කරුණු 10ක් සිහිපත් කළා. චක්කු රූප, චක්කු විඥාන, ඊළඟට චක්කු සම්පස්ස, චක්කු සම්පස්සජ වේදනා, ඊළඟට රූප සංඥා, රූප සංචේතන, රූප තණ්හා, රූප විතක්ක, රූප විචාර. ඔය විදිහට ඇස සම්බන්ධ කරගෙන 10 ආකාරයකින් තණ්හාව උපදින. දැන් කන සම්බන්ධ කරගෙනත් ඔය විදිහටමයි. කන, ශබ්දය ආදි වශයෙන් අනුක්‍රමේ ওই 10 ආකාරයෙන් නැති වෙනවා. නාසය සම්බන්ධ කරගෙනත් එහෙමයි. දිව සම්බන්ධ කරගෙනත්, කය සම්බන්ධ කරගෙනත් එහෙමයි. සිත සම්බන්ධ කරගෙනත් එහෙමයි. ওই විදිහට ෂඩේන්ද්‍රයන් සම්බන්ධ කොටගෙන 10 ආකාරයෙන් 10 ආකාරයෙන් 60 ආකාරයෙන් මේ තණ්හාව උපදින්නට පුළුවන් බව බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා. පින්නතුනේ දැන් තණ්හාව පිළිබඳව ওই විදිහට බුදුරජාණන් වහන්සේ සමුදේ සත්‍ය සම්බන්ධව මේ සතිපට්ඨාන සූත්‍රයේහි විදර්ශනා කරන්නට අපට මඟ පෙන්වලා තියෙන ආකාරය තමයි ඔය සාකච්ඡා කළේ මූලික වශයෙන්. එතකොට මේ තණ්හා පිළිබඳව තව අපි තේරුම් ගන්නට ඕන ලක්ෂණ හතරක්. දැන් අපි අර පසුගිය සතියේ කතා කළානේ දුක පිළිබඳව ලක්ෂණ හතරක්. සංකත, විපරිණාම, තීලන, සන්තාප කියලා. ඒ වගේම තණ්හාව හඳුනගන්නට තණ්හාවෙත් තියෙන ලක්ෂණ හතරක්. ආයෝහන, නිදාන, ඊළඟට සංයෝග සහ පලිබෝධ කියලා කාරණා හතරක්. එතකොට ඔය අර්ථ හතරෙන්ම තණ්හාව ඇති කරන්නට හේතු වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් අපේ අනුරුද්ධ හාමුදුරුව මුලින් සිහිපත් කළානේ දුක ඇති වෙන්න තණ්හාව හේතු වෙනවයි කියලා කිව්වට කොහොමද ඒක හේතු වෙන්නේ කියලා අපි වටහා ගත්තේ නැතිනම් අපිට තණ්හාව තමයි දුක් ඇති කිරීමේ හේතුව කියලා නිවැරදිව හඳුනා ගන්නට බැහැනේ. උන්වහන්සේ මුලින් මේක පැහැදිලි කළා. ඉතින් ඒ නිසා අර දුකයි කියන්නේ මොකද්ද කියලා හඳුනා ගන්නට එහි ලක්ෂණ හඳුනාගත යුතු වෙනවා වගේම තණ්හාව කියන්නේ මොකද්ද කියලා හඳුනා ගන්නට තණ්හාව දුක ඇති කරන්න හේතු වෙන ලක්ෂණ ටික හඳුනා ගන්නට. තණ්හාව තමයි දුකෙහි හේතුව කියලා දැනගන්නට නම් එහි දුක ඇති කිරීමේ ලක්ෂණ හඳුනා ගන්න. ඒ ලක්ෂණ තමයි හතරක් මේ දක්වන්නේ. ආයෝහනට්ඨ, නිදානට්ඨ, සංයෝගට්ඨ, පලිබෝධට්ඨ කියලා හතරක් දක්වනවා. ආයෝහනට්ඨ කියලා කියන්නේ මේ තණ්හාව විසින් තමයි. දැන් අපි සිහිපත් කළා කෙනෙක් මරණයටපත් වෙනකොට හැබෑවට නම් මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය මත සියල්ලක් මරණයෙන් අවසන් වෙන්නට ඕන. නමුත් අවසන් නොවි නැවත නැවත ජනිත වෙන්නේ කුමක් නිසාද? භව තණ්හාව නිසා. එතකොට ඒ තනත්තා තුළ තණ්හාව තියෙන නිසා තමයි ආයත් මේ පංචස්කන්ධ දුක තමන් වෙත පමුණුවන්නේ. ආයෝහන කියලා කියනවා දේවල් කරගන්නවා, කැඳව ගන්නවා, ගොනු කරනවා, එකතු කරනවා. ආයෝහති කියලා කියන්නේ. එතකොට මේ දුක එකතු කරන්න, මේ දුක කැටි කරගන්නට, තමන් වෙත ලං කරගන්නට මේ තණ්හාව තමයි හේතු වෙන්නේ. පංචස්කන්ධය තමන් වෙත ලං කරගන්නට, නතු කරගන්නට පාදක වෙන තණ්හාව තමයි එහෙමනම් දුක ඉපදවීමේ මූල කාරණේ වේ. ඊළඟට දෙවනි අදහස තමයි නිදාන කියලා කියනවා යමක් ආරම්භ වෙන්නට අද පාදක වෙන මූල සාධකේ. එහෙම නැත්නම් යමක් හටගන්නේ කොමකින්ද? ඒකට තමයි නිධානයයි කියලා කියන්නේ. එතකොට තණ්හාවෙන් තමයි මේ පංචස්කන්ධය ආරම්භ වීම නිසා සියලු දුක්ඛ ස්කන්ධය හටගන්නේ. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, අපියෙහි සංපයෝගෝ දුක්ඛ, පියෙහි විප්පයෝගෝ දුක්ඛ, ශෝක පරිදේව දුක්ඛ, දෝමනස් උපායාස. මේ සියල්ලක්ම ගොඩනැගෙන්නේ කුමක් නිසාද? අර තණ්හාව පාදක කොටගෙන උත්පත්තිය ලබන නිසා තමයි මේ සියල්ලක්ම ජනිත වෙන්නේ. එහෙමනම් සියලු දුක්ඛ ස්කන්ධේ ජනිත කිරීමේ මූල සාධකය වෙනවා තණ්හා. ඒක තමයි නිදානට්ඨ කියන්නේ. ඊළඟට සංයෝගට්ඨ. සංයෝගට්ඨ කියලා කියන්නේ නැවත නැවත එහි අලවනවා, බන්ධනය කරනවා, යොදවනවා කියන අර්ථය. එතකොට මේ පංචස්කන්ධයෙන් අපිට ගැලවෙන්න දෙන්නේ නැත්තේ කවුද? තණ්හාව. දැන් තණ්හාව තියෙනකොට අපිට හිතෙන්නෙම පංචස්කන්ධයෙන් නැතිවීම තමයි ලොකුම අනර්ථය. මේක තියෙන එක තමයි අපිට තියෙන ලොකුම සැපය. ඒ නිසා තමයි කෙනෙක් අපිව මරන්න ආවොත් අපි කොහොම හරි එකෙන් ගැලවෙන්න උත්සාහ කරන්නේ. අපි මොන ක්‍රමෙන් හරි අපේ ජීවිතය රැකගන්න උත්සාහ කරන ජීවත් වෙන්න දඟලන. එහෙම ජීවත් වෙන්න දඟලන්න එපා කියන එක මෙහෙමකින් කියන්නේ. මේ සියල්ල අපි මේ කරන්නේ තණ්හාව තියෙන නිසා. දැන් මුගලන් හාමුදුරුවන්ට හොරු තලන්න එනකොට උන්වහන්සේ පළවෙනි වතාව දෙවෙනි වතාව නික්ම ගියා. මොකද අර මිනිස්සු ආනන්තරේ පාප කර්මයක් කරගන්න නිසා. හැබැයි තුන්වෙනි වතාවේ ඒක වළක්වන්න බැරි නිසා උන්වහන්සේ වුණා. එතකොට නිහඬ වෙන්න පුළුවන් උනේ ඇයිද? මේ ශරීරය විනාශ කළ උන්වහන්සේට ගැටලුවක් නැහැ. උන්වහන්සේට තවදුරටත් මේ පංචස්කන්ධය තියාගන්න ඕන, පවත්වා ගන්න ඕන කියන අදහසක් නැහැ. මේක નિસર્ગ බව, වටිනාකමක් නැති බව තේරුම් ගන්න තියෙනවා. ඒ නිසා උන්වහන්සේට මේ පංචස්කන්ධය රැක ගැනීම තමයි ලොකුම සුවය කියන එහෙම අදහසක් නැහැ. නමුත් පතඤ්ජන සත්‍යයට මේ පංචස්කන්ධය නැති වුණොත් ඒක තමයි Tamanට වෙන්න තියෙන ලොකුම අභාග්‍ය වගේ පෙනෙන්නේ. ඒ අදහස තියෙන තාක්කල් ඒත් නැවත නැවත පංචස්කන්ධයත් එක්කලා බැඳෙනවා, පැටලෙනවා. අන්න ඒ ගතිය තමයි සංයෝගට්ට කියලා කියන්නේ. නැවත නැවත මේ දුක සමග අපිව මුසු කර ඊළඟට අවසාන කාරණේ තමයි පලිබෝධට්ට. පලිබෝධට්ට කියලා කියන්නේ අපි සසරින් එතර වෙන්න, කෙලස් නසන්න, නිවන් දකින්න කොතෙක් උත්සාහ කළත් ඒ ගමන් මගට ප්‍රධාන වශයෙන්ම බාධා කරන්නේ කවුද? තණ්හා. දැන් භාවනා කරන්න ඕන කියලා උත්සාහ කරනකොට ඉතින් නොයේක් අමාරුකම් මතුවෙනවා. අලසකම් මතුවෙනවා. වෙන වෙන වැඩ කරන්න හිතෙනවා. වන්දනාවේ යන්න හිතෙනවා. පින්කම් කරන්න හිතෙනවා. දැන් අර භාවනා කරන්න කියලා පටන් ගත්තට පස්සේ ආරෝක්කම් මතක් වෙනවා. එතකන් කාලේ නාස්ති වෙනවා. ඒවට යමු වෙන්නේ නැහැ. භාවනා කරන්න කියලා පටන් ගත්තම අරව මතක් වෙනවා. ඒ මොකද අර පලිබෝධ ඇති කරන මනස විසින්. අර තණ්හා විසින්. ඊළඟට අපි හිතමු කෙනෙක් පැවිදි වුණා කියලා. පැවිදි වෙලා ටික කාලයක් යනකොට ඉතින් අම්මලාට සලකන්න කෙනෙක් නැහැ, ගෙවල් දොරවල් අම්මලාට සකස් කරලා දෙන්න කෙනෙක් නැහැ, ඒගොල්ලෝ දුක් විඳිනවා. ඉතින් ඔබ නොයේ කාරණා කියලා අන්තිමතර යන්න තමයි බලන්නේ. එහෙම නැත්නම් ගුරුවරයා හරි නැහැ, ඉන්න තැනක් නැහැ, මොන කතන්දර කිව්වත් අවසානේ මතුවලා තියෙන්නේ මොකක්ද? ඒ Taman පුහුණු කරන ප්‍රතිපදාවෙහි මනස සතුටු වෙන්නේ නැහැ. අර කාමයන් පිළිබඳව තමයි තමන්ගේ මනසේ නැවත නැවත අවධානය යොමුවේ. එතකොට දීර්ඝ කාලයක් සිල් රැකගෙන හිටපු අය සීලෙන් පිරිහෙන්නේ, දීර්ඝ කාලයක් ගුණධම් වඩපු අය ගුණධම් වලින් පිරිහෙන්නේ කුමක් නිසාද? මේ තණ්හා විසින් ඒවට පලිබෝධ ඇති කරන. අහසින් යන්න තරමට 이르දි බලය උපදවාගත් ඍෂිවරු පොඩි කාරණයක් නිසා ඒ 이르දිය පිරිහිලා නැවත කාම ලෝකේ කාම බන්ධනයන් ඇති කරගෙන තියෙන්නේ මේ තණ්හා විසින් පලිබෝධ ඇති කරන නිසා. මේ විදිහට තණ්හාව අපිට දුකෙන් ගැලවෙන්නට අපි කොච්චර උත්සාහ කළත් ඒකට, ඒ ගමන් මගට බාධා කරමින් අපි නැවත නැවත පංචස්කන්ධ දුක්ඛේහි යොදවනවා. ඒ නිසා එය හඳුන්වනවා පලිබෝධ කියලා. මේ විදිහට ආයෝහනට්ට, නිදානට්ට, සංයෝගට්ට, පලිබෝධට්ට කියන මේ හතර පැත්තකින් තණ්හාව අපට දුක ඇති කරන්නට හේතු වෙන නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා දුක්ඛ සමුදය, එහෙම නැත්නම් දුක් ඇති කිරීමේ ප්‍රධාන හේතුව වෙන්නේ අන් කිසිවක් නෙමේ, මේ තණ්හාවමයි. කුමක්ද ඒ තණ්හාව? ඒ තන ඇලෙන, ඒ තන පුනර්භවය ඇති කරන නන්දි රාගයෙන් සහිත වූ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තුන් ආකාරයෙන් ඇතිවෙන තණ්හාවමයි මේ සියලු දුක්ඛයන්ට මූලික වෙන්නේ. ඒ තණ්හාව කොතනකද ජනිත වෙන්නේ? ප්‍රිය රූපී කාරණා මුල් කොටගෙන, ඉන්ද්‍රයන්ට ප්‍රියමනාප ආස්වාදනීය කරුණු මුල් කොටගෙන තමයි මේ තණ්හා මතුවෙන්නේ. ඒ මතුවෙන ආකාරයේ ඉන්ද්‍රිය හය මුල් කොටගෙන දස දස ආකාරයකින් 60 ආකාරයකින් විදර්ශනා කරන හැටි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනවා. මේක තමයි සමුදය ආර්ය සත්‍ය පිළිබඳ විදර්ශනාව හැටියට බුදුරජාණන් වහන්සේ එහිදී පැහැදිලි කරන්නේ. ඉතින් මම හිතනවා මේ කාරණා ටික ප්‍රමාණවත් කියලා අවස්ථාවේ හැටියට